පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 ගැරදේ ප්‍රශ්නකරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, 2018 19 මහකන්නේ වී ඇස්වැන්න ලබා ගැනීම ගොවි ජනතාව මේ වෙන විට ආරම්භය ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව කුඹුරු ඉඩම් හෙක්ටයාර 107ක් වගා කර ඇති අතර අපේක්ෂික අස්වැන්න මෙට්‍රික් ටොන් බිලියන 3.3ක් බව පැවසේ. පසුගිය වසරට සාපේක්ෂව මෙවර වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 100ක වැඩිවීමක් හා අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියනක වැඩිවීමකි. ඕන සානධාරී වත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම වගා කළ බිම් ප්‍රමාණය අඩු කිරීමට ප්‍රබල හේතුවක් වුණි. ගොවි ජනතාව මුහුණ දුන් ස්වාභාවික විපත්ද වගා කළ බිමේ අපේක්ෂිත අස්වැන්න අහිමි කිරීමට තවත් හේතුවකි. පසුගිය යුගයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී කෙටි කලකට නෝ සිදු වූ ආණ්ඩු මාරුව හේතුවෙන් ඕර සානාධාරයේ යළි ගොවියාට ලබා දීමට අපිට හැකි වුණි. එහි ප්‍රතිඵල කන්න 7ක් දිගින් දිගට පාඩු ලැබූ ගොවියා මෙවර මහකන්නේ ලබමින් සිටී. ඕර සානාධාරය අප ලබා දුන් නිසා නැවත ගොවියාට අහිමි කිරීමට කටයුතු නොකරන ලෙස මා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්කයන්ගේ ලැබෙමින් පවතින වී ඇස්වැන්න මිලදී ගැනීම සඳහා කල් නොමරා රජයේ මහා මැදිහත් විය යුතුය. අවශ්‍යතාවය ඒ වුවත් ආණ්ඩුවේ දුර්වල කළමනාකාරීත්වය නැවත ප්‍රදර්ශනය කරමින් වී මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැත. රුපියල් බිලියන 5ක මුදලක් වී මිලදී ගැනීම වෙන්කර ඇති බව රජය පැවසුවද ඒකී වෙන් කිරීම මෙවර අපේක්ෂිත අස්වැන්න ආසසන විට කිසිදු අයුරුකින් ප්‍රමාණවත් නොවන බව පාසල් යන කුඩා දරුවාටද වැටහි. කෙසේ වුවද රූපවාහිනී පුවත්පත් සිරස්තල මගින් මුදල් වෙන් කිරීම පිළිබඳ ප්‍රවෘත්ති දක්නට ලැබුණද මෙතෙක් කිසිදු ස්ථානයක වී මිලදී ගැනීම හෝ ගබඩා විවෘත කිරීමක් සිදුවී නැත. සම්භාවී කිලෝවක් සඳහා වූ රුපියල් 40ක් වන නාඩු වී කිලෝවක් සඳහා වූ රුපියල් 38 සාතික මිලක් ඉදිරිපත් කර තිබුණාද වෙළඳ පොලේ වී අලවි වන්නේ නාඩු රුපියල් 28ක් අතර මිලකට හා සම්බා රුපියල් 38ක් වැනි මිලකට වැව් ගොවිහු පවසති. වෙළඳ පොලේ වර්තමාන සහල් මිල පිළිබඳ පාරිභෝගිකයන් ලෙස අවබෝධයක් ජනතාවට ඇත. පසුගිය වසර ගණනාවක් තිස්සේ සම්බා කිලෝ රුපියල් 120කටත් අඩු වූයේ නැත. නාඩු කිලෝවක් රුපියල් 80කට වඩා පහළට පැමිණියේද නැත. වී මිල සහල් අලෙවි කරන මිල අතර වෙනස සලකා බැලීමේදී අතරමැදියා වී කිලෝවක උපයන මිල උපනදයට වැටහි. ගොවියාට සාධාරණ මිලක් ගෙවා ගොවි ජනතාව ආර්ථික තත්ත්ව සුරකීම සාධක වී මිල වැඩි කිරීමට කටයුතු කරන යුතුයයි අපි යෝජනා කරමු. පසුගිය අප ආණ්ඩු පැවති සමයේ වී ගබඩාව කිරීම සඳහා අවශ්‍ය 300කට ආසන්න ගබඩා ප්‍රමාණයක් ඉදිකර ජනතා අයිතියට පවරන ලදී. වර්තමානයේ එම ගබඩාව අසාදමා ගොවියාගේ ඍජු වී මිලදී ගැනීමෙන් ආණ්ඩුව ඉවත්ව පුද්ගලික වෙළඳුන්ට රිස්සේ අස්වැන්න ඉතා අඩු මිලට රැස් කිරීමට දීද සලසා ඇත. මහකන්නේදී අපේක්ෂිත අස්වැන්න මිලදී ගැනීම අතිරික්ත තොග ගබඩා කිරීම හා වී අලවිය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යතාවය වෙන කවරදාට තඩා මේ වසරේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මේ සඳහා ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් වසර පුරා වී ගොවිතැනේ යෙදෙන ගොවි ජනතාව දැවන තර්බූදයකට පත්වීමට ඉඩ ප්‍රස්තාව ඉතා ඉහළ බැව් ආණ්ඩුවට අවධානය කරමු. මේ තත්ත්වයන් සැලකිල්ලටගෙන වී මිලදී ගැනීම ගබඩා කිරීම ආවා ප්‍රමාණවත් කළමනාකරණය සඳහා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක් ද යන්නත් වී ගොවිතැන සඳහා විශාල වැයක් ගොවියා දරා ඇති බැවින් ඔවුන්ගේ අස්වැන්න සඳහා ලබා දෙන සාතික මිලත් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ. වසාදමෑති වී ගබඩා විවෘත කිරීම සහ රැස් කරන අතිරික්ත වී ගබඩා වී තොග කළමනාකරණය ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක් ද යන්නත් මේ සභාවට පැහැදිලි කරන ලෙස සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින අතර පසුගිය කාලේ අපේ යුගයේ වී අස්වැන්න විශාල වශයෙන් තිබුණා. ඒ ගබඩා පිරිලා තිබුණා. ඒ ගබඩා කොතරම් පිරුණද කිව්වොත් මත්තල ගුවන්තොට පොලේ පවා වී ගබඩා කරන්න අග්‍රාමාත්‍යතුමා මැදිහත් වුණා. මම ඒක මොකද එච්චරට වී අස්වැන්න වැඩි වුණා. ඒ අපේ කාලේ තිබිච්ච තත්ත්වය. ඉතින් දැන් ගබඩාවත් පුරව ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දැන් මේ පාර එයි ගබඩා පිරෙන්න එකට සූදානම් වෙන්න කටයුතු කරන්නයි කියලා ඉල්ලනවා. විශේෂයෙන් මම හිතන්නේ අනුරාධපුරේ මන්ත්‍රීතුමා කුමාර මන්ත්‍රීතුමා කිව්වා එළවලු පිළිබඳව ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් වට්ටක්ක ප්‍රශ්නය මතු වෙලා තියෙන රට පුරාම ඒ එළවලු ගබඩා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරොත් හොඳයි කියලායි අපි විශ්වාස කරන්නේ.
ගෙනියන්න අවසරයිල්ලම
සභාවෙක්ගද හොඳයි. ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂනායකතුමා, පළවෙන්ම කියන්න ඕන පොහොර සහනාධාරය අපි ඉවත් කරලා තියෙනවා කියලා එතුමා වැරදි ප්‍රකාශයක් කරා. පොහොර සහනා ඔබතුමාට බාධා කරන්නේ නැහැ, ඔබතුමා බාධා කරුවෙත් නැහැ. පොහොර සහනාධාරය ඉවත් කරලා නැහැ. රුපියල් 500 සහනාධාර මිලට දැනුත් ගොවින්ට දෙනවා. පොහොර වෙනුවෙන් එක මෙට්‍රික් ටොන් එක පොහොර බෑග් එකක් වෙනුවෙන් රජයේ මගින් රුපියල් 3300ක සහනාධාරයක් දෙනවා. ගොවියාගෙන් අය කරන්නේ රුපියල් 500යි. අපි කල්පනා කරලා තිනවා මේ අයවැයට අපි යෝජනාවකුත් දීලා තිනවා මේක නිකම්ම දෙන්න කියලා වීගොවිතැන් කරන ගොවින්ට. ඒක කරලා තිනවා. ඒ වගේම එතුමා කිව්වා වී මිලදී ගැනීම සඳහා ගබඩා ඇරලා නැහැ කියලා. මම අනුරාධපුර දිස්ත්‍රික්කෙත් අපේ මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් ඉන්නවා. මම ඔබතුමාට ලයිස්තුවම කියන්නම්. රජයේ වී අලෙවි මණ්ඩලයේ සතුව ගබඩා ඔක්කොම තියෙන්නේ 207යි දැනට. ඒ 207න් ගරු විපක්ෂ නායකතුමනි 118ක් මේ වෙනකොට ඇරලා තියෙනවා. මම ඇරපු තැනුත් කියන්නම්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා 20ක් ඇරලා තියෙනවා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා 18ක් ඇරලා තියෙනවා. ඊළඟට මම කියන්න 35 අම්පාර දිස්ත්‍රික්කයේ මුළු ගබඩා ගාන 35යි දැනට අස්වැන්න නෙලන ප්‍රදේශවල දැන් ගබඩා විවෘත කරලා තියෙනවා. ඊළඟට මාතලේ දිස්ත්‍රික්කයේ ගබඩා 2ක් ඇරලා තියෙනවා. ඊළඟට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගබඩා 8ක් විවෘත කරලා තියෙනවා. ඒත් එක්කම පුත්තලන් දිස්ත්‍රික්කයේ ගබඩා 2යි බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ගබඩා 27ක් ඇරලා තියෙනවා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු ගබඩා සංඛ්‍යාව 33යි. එයින් ගරු කථානායකතුමනි 27ක් ඇරලා තියෙනවා. අස්වැන්න නෙලන ප්‍රදේශවල ඇරලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගරු ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඇරලා තියෙනවා. ගබඩා 17ක් තියෙනවා. වී අලෙවි මණ්ඩලයේ සතුව දැන් 9ක් ඇරලා තියෙනවා. ඒත් එක්කම මොනරාගල දිස්ත්‍රික්කයේ ගබඩා 7ක් තියෙනවා. වී අලෙවි මණ්ඩලයේ සතුව එකෙන් 3ක් ඇරලා තියෙනවා. ඒත් එක්කම රත්තපුර දිස්ත්‍රික්කයේ ගබඩා 2ක්, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ ගබඩා 1ක්, ඒත් එක්කම කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඔබතුමා සඳහන් කෙරුවා ගබඩා 6ක් තියෙනවා. අපේ දැන් ගිය දැන් සතියකට ඉස්සලා ගරු අග්‍රාමාත්‍යතුමාත් මේ ප්‍රදේශයේ සංචාරය කරා. ගබඩා 4ක් විවෘත කළා තියෙනවා. අස්වැන්න නෙලමින් පවතිනවා. ඒත් එක්කම වවුනියාවේ ගබඩා 4ක් ඇරලා තියෙනවා. යාපනයේ ගබඩා 4ක් ඇරලා තියෙනවා. ඒ වගේම මන්නාරමේ ගබඩා 1ක් ඇරලා තියෙනවා. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ගබඩා 7ක් ඇරලා තියෙනවා. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ 4යි. මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගරු කථානායකතුමනි ගබඩා ඔක්කොම 33ක් තියෙනවා. 33න් 27ක් ඇරලා තියෙනවා දැන්. තව කීපයක් අරින්න තියෙනවා. තාම සමහර තැන්වල මහවාරි මාර්ග ප්‍රදේශවල ගරු කථානායකතුමනි අස්වැන්න නෙලන්න නැහැ. දැන් තමයි ස්ටාර්ට් කරලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන්. ඒ වගේම ඔබතුමා කිව්වා වී රුපියල් 27ක් 28ක් කියලා. ගරු කථානායකතුමනි අපි මේ වතාවේ පුද්ගලිකාංශයේ පෙජ් ලෝන් ගන්න අය, අප කරන ණය ගන්න සියලුම දෙනාට ඒ අය ගෙනලා සාකච්ඡා කෙරුවා. ඒගොල්ලන්ට රජයෙන් සහන මිලට ණය දෙනකොට ඒ තමන්ගේ ගබඩාවේ අනිවාර්යයෙන්ම බැනර් එකක් ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඒගොල්ලෝ එකඟ වුණා. බැනර් එක ප්‍රදර්ශනය කරන්න විතරක් නෙමෙයි, ඒ අය නියමිත ප්‍රමිතියට වියලි වී ගෙනාවාම ඒගොල්ලෝ සම්බා කිලෝ එකක් රුපියල් 41ටත් නාඩු කිලෝ එකක් රුපියල් 38ටත් විලදී ගන්න එකඟ වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි, ඒ පෙජ් ලෝන් එක එකපාරම නිදහස් කරන්නේ නැතුව අවස්ථා දෙකදී හෝ තුනකදී නිදහස් කරන්නත් ඒගොල්ලෝ එකඟ වුණා. ඒ සම්බන්ධයෙන් දිසාපතිතුමාත් ඒ වගේම ගොවිජන සේවා කොමසාරිස් ප්‍රාදේශීය ලේකම් ගොවි සංවිධානයේත් එක කමිටුවක් තීන්දුව කරලා ඒ නිර්දේශ මත තමයි ඒ අයගේ ලෝන් එක නිදහස් කරන්නේ වාරික දෙකකට නිදහස් කරනවා නම් තුනකට නිදහස් කරනවා මොකද අපි වැඩිපුරම බලන්නේ ගොවියට තමන්ගේ වී නියමිත පාලන බිලට දෙන්න කියලා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා කිව්වා ගරු කතානායකතුමනි මේ සහල් මිලේ උච්චාවචන ඒක ඇත්ත පහුගිය කාලයක් තිස්සේම මේ සහල් මිල රුපියල් 38ට ගොවියගෙන් වී ගත්තත් වෙළඳ පොලේ රුපියල් 100ට 125ට ගියපු අවස්ථා දැකලා තියෙනවා. ඒ නිසා අපි සියලුම මෝල් හිමියෝ ගෙනලා සාකච්ඡා කෙරුවා ඕගොල්ලන්ට මේ 38ට වී ගත්තොත් කීයට සහල් දෙන්න පුළුවන්ද කියලා. ඒගොල්ලන්ටත් පාඩුවක් නොවන විදිහට ඒ වගේම වීල් මෝල් හිමියා ඒ ගොවියා පාරිභෝගිකයා මේ ඔක්කොමලා ආරක්ෂා වෙන විදිහට දැන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ගැසට් කරන්න අපි තීන්දුව කරලා තියෙනවා. රුපියල් 38ට ගන්න වී නාඩු කිලෝ එකක් විකුණන්න පුළුවන් සහල් වල මිල රුපියල් 80යි උපරිම සිල්ලර මිල. ඒ වගේම රුපියල් 41ට ගන්න සම්බ කිලෝ එකක් වෙළඳ පොලේ විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රුපියල් 85යි. මේක දැන් ගැසට් කරන්න ලෑස්ති කරලා තියෙනවා අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා. මොකද ඒ සියලු දෙනාත් එක්ක සාකච්ඡා කළා. එතකොට මේ මෙතුමා කියපු විදිහට සහල් මිලේ ලොකු වැඩිවීමක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා සඳහන් කෙරුවා වී කිලෝ එකක් රුපියල් 50ක් කරන්න කියලා. හොඳ යෝජනාවක්. මමත් ගොවියෙක් හැටියට අපේ ප්‍රදේශවලට හොඳයි. හැබැයි පාරිභෝගිකයට හාල් කිලෝ එකක් දෙන්න කියලාද? අපි හාල් කිලෝ එකක් දෙන්න වෙනවා. එහෙනම් සම්බ කිලෝ එකක් රුපියල් 150ක්වත් වෙයි. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න අපහසු වැඩක්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපි ගරු විපක්ෂ ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමවේදය යටතේ ගොවියටත් සාධාරණයක් විය යුතුයි. ඒක ඉදිරි කන්නවලදී ක්‍රමවත් වැඩපිළිවෙලට සකස් කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒක නිසා මම හිතන්නේ නමයි කතාව ඉවරනට
පස්සේ
අවස්ථාව දෙන්න පැහැදිලි කරන්න මම පස්සේ ඉන්න. ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා මං හිතන්නේ මේ වෙලාවේ මේ සභාව නොමග යැවීමට උත්සාහයක් කරුවයි කියලා මම හිතන්නේ. මම හිතනවා ඔබතුමාට තව මොන හරි පැහැදිලි කිරීමක් ඕන නම් මම ඒකට පිළිතුරු දෙන්න ලෑස්තියි.
මේ සභාව තීරණය කරන්න
පුළුවන්.
පළමුවෙන්ම හරි කවුද ඉල්ලුවේ? නිහල් ගලපති. පැහැදිලි කිරීමක් ඕන.
දැන් හාල් වීමිල අඩුවෙන් ගන්නකොට වීමිල අපි රුපියල් 28 කියලා ගන්නකොට එහෙමනම් හාලිමිලත් අඩු වෙන්න ඕන. නමුත් දැන් වෙලා තින්නේක නෙවෙයි ඒක අනිත් පැත්ත වෙලා තින්නේ. දැන් තමුන්නාංශේ පැහැදිලි කරා අනිවාර්ය 28ට අරගෙන 80ට දෙනවයි කියලා. නමුත් මෙතෙක් කල් කවදාවත් කිසිම ආණ්ඩුවකේ කතා කරාට ඒක ප්‍රායෝගිකුනේ නැහැ. ඒතකොට එහෙම 80ට වඩා වැඩියෙන් පාරිභෝගිකයට වෙළඳ විසින් විකුණනතින් තමුන්නාන්සරගේ පැත්තෙන් පාරිභෝගික අධිකාරිය මොන හරි අධිකාරියකින් ගන්න ක්‍රියාමාර්ග මොකද්ද?
දැන් කරු ඇමෙච්චමා මේ ගොවි ප්‍රශ්නෙින්ද මම බාධා කරන්නේ නැහැ. නමුත් අපිට වැඩ කරලා රාසියක්
තියෙනවා. හරි මම ඒකට උත්තර දෙන්න. කරු කතානායකතුමනි මෙතෙක් කල් අපි වී ගන්න කිව්වා හාල් විකුණන්න කිව්වා. හැබැයි ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි අපි දීර්ඝව සාකච්ඡා කරා මෝල් හිමියොත් ඒ වගේම ගොවි මහත්වරුත් එක්කත් කතා කරා පාරිභෝගික අධිකාරියත් එක්කත් කතා කරා. ඒ කතා කරලා ඉවරලා තමයි අපි මේ ගැසට් කරන්න කියලා මේ තීන්දුව කරේ. රුපියල් 80ට ඒ අයත් එකඟ වුණා. මේ නාඩු කිලෝ එක උපරිම සිල්ලර මිල රුපියල් 80ටත් සම්බ කිලෝ එක මිල සහල් කිලෝ එක මිල රුපියල් 85ටත් දෙන්න ඒ අය එකඟ වුණා. දැන් ගලප්පත්ති මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට අපි ගැසට් කරාට පස්සේ පුළුවන් පාරිභෝගික අධිකාරියට ඊට වැඩිය විකුණන අය ඉන්නවා නම් ඒ අය ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න.
කවුද ඊළඟ ප්‍රශ්න ඇවි? හොඳයි අහන්න ගරු මන්ත්‍රීතුමා.
මම කලාතුරකින් ඉන්නේ මේ වගේ ප්‍රශ්නයක් අහන්න ගරු කතානායකතුමා. අපේ හිතවත් ඇමතිතුමා ඔබතුමා මේ අතේ කරගට තියෙන මිනිසුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු කෙනෙක් මං අම්පාරේ ඒ වගේ මිනිහෙක්.
හැබැයි
අම්පාරේ ගබඩාවතුමා ඇරලා තියෙනවා රුපියල් 28යි තමයි වී කිලෝ එක.
නෑ
ගරු කතානායක 28යි මං කියලා ඉවර නෑ 28යි කිලෝ එක. එතකොට මේ අනිත් පැත්තෙන් අපි ගබඩා විශාල ප්‍රමාණයක් අම්පාරේ හදලා තියෙනවා ඔක්කොම ඉබ්බ දාලා තියෙන්නේ. ඔබතුමා මොනවා කියවල් ආල් කිලෝ එක රුපියල් 80යි වී කිලෝ එක රුපියල් 28යි. අපි ආල් වී කිලෝ එක රුපියල් 40 දෙන කාලේ ආල් කිලෝ එක රුපියල් 65 දෙන්න පුළුවන්කම තිබුණා. දැන් 80යි. එතකොට කබඩාවට ඉබ්බ දාලා රුපියල් 28 රුපියල් කිලෝකට කන්න හතකට පස්සේ සාර්ථක වෙච්ච එකම කන්න මේක. පුදුමාට මේ තියෙනව නෙමෙයි. එකම කන්න මේක. ඒකේ වී ටික ගන්නවත් වැඩපිළිවෙලක් කරන්නේ නැහැ. නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.
ගෞරවමත්තුමා.
මේ යහපාලන බහුපැටියේ කුඹය කියනවා.
මේ ප්‍රශ්නේ හරිනේ හරි කියන්නේ.
අර ප්‍රශ්නේ තහලා.
ආ. දාතර රොෂාන් රණසිංහ මහත්මයා ගයි නැගිට ඊට පස්සේ අපි ඉන්න මෙතන.
ආ මට
අවස්ථාවක්.
ගරු කතානායකතුමනි මම අපේ හරිසන් නැමැතුමාගෙන් අහනවා එක දැන් ඊයේ ඇලහැර වීගබඩාව දිමුලාගල රත්මල්තන්න මේ වීගබඩා එකක්වත් ඔබතුමා කියන විදිහට ඇරලා නැහැ. ඒ වගේම දෙවනි කාරණේ තම මුදල් ලෙවලත් නැහැ. දැන් ඊයේ වී මිල දී ගන්න ගාන මම වගකීමෙන් කියන්නේ ගොවියගෙන් රුපියල් 26.50යි. එතකොට දැන් මේ අකණ්ඩව මේ දූෂණය සිද්ධ වෙන දැන් හැම කන් එකම ඔබතුමාලා වී මිල දී ගන්නකොට පුද්ගලිකාංශයේ ගොවියාගේ වීටික අරගෙන ඉවරයි. දැන් ඊළඟට අවුරුදු වෙනවා මිනිස්සු මේ වීටික විකුණ ගන්න හදනවා ණයටික ගෙවාගෙන අවුරුද්දට සූදානම්. ඉතින් මෙහෙම මොහොතක අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ වී කිලෝ එක පැහැදිලිවම 50ට ගන්න පුළුවන්. ඇයි 50ට ගන්න පුළුවන්? අද හාල් කිලෝ එක රුපියල් 100යි. හාල් කිලෝ එක රුපියල් 100ක් වෙනකොට රුපියල් 50ට වී කිලෝ එක ගත්තත් රුපියල් 77යි සමස්ත නිෂ්පාදන පිරිවැය වෙන්නේ. එහෙම තියෙද්දී 100ට 20ක ලාභෙකුත් ලබනවා වී මෝල් හිමියා. එනිසා පහුගිය දිනවල මේ වී මාෆියා විසින් රුපියල් 27ට වී අරගෙන රුපියල් 100ට හාල් දෙනකොට මොනතරම් රටේ මහජන මුදල් කොල්ලකෑමක් සිද්ධ වෙලා තියෙනවද? දෙකෝටි 20 ලක්ෂයෙන්ම මහජන මුදල් කොල්ලකන. එනිසා අපි අහන්නේ අපි විශේෂයෙන්ම කියන්නේ රුපියල් 50ට විහි මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වී ගොවියෝ අද අන්තාසන්න තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. රටේ ඉන්නවා 125ක් ගොවියෝ වී ගොවියෝ. ඒ නිසා මේ ආයෙ වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා වී මිල වැඩි කිරීම වගේම ඉතා ඉක්මනින් වී ටික මිලදී ගන්න කටයුතු කරන්න. නැත්නම් මේ වෙනකොටත් පෞද්ගලික අර වී මාෆියා කාර්යෝ ටික වී ටික කඩාවට
ගරු හේතුවා තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔකම එක සැරේ දෙනවද?
ගරු
මැතිතුමා තව දෙන්නෙක් ඉන්නවා. ශ්‍රියන් සේමසිං මැතිතුමත් අපේ චමෙන්ජි වෙයිසිරි මැතිතුමත් ඉන්නවා. මොකද ගොවි ප්‍රශ්නෙ ඉඳ මම කැමති නැහැ. නමුත් කාලේ වියලාව මුගක් ඉක්ම වෙලා ගිහිල්ලා තියෙනවා. ඔව් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ශ්‍රියන් සේමසිං මැතිතුමත් ඒ වගේම මේ චමෙන්ජි වෙයිසිරි මැතිතුමත් මේ ප්‍රශ්න මුදල් ප්‍රශ්න සම්බන්ධ මිලදී ගැනීම සම්බන්ධයෙන්ද ඔබතුමා තීරණයක් මට කියන්න ආද වෙලාව යනවා ඒකයි.
හරි මම උත්තර දෙන්නද?
ඔයගේ තමයි වියදේ ආද හුඟක් සාකච්ඡා කරන්නත් තියෙනවා. එක සැරේ පිළිතුරු දෙන්න ඔක්කොම.
මම මේකට පිළිතුරක් දීලා ඉන්නද?
ආ
මම එහෙමන ගරු කතානායකතුමනි රොෂාන් රණසිංහ රොෂාන් මන්ත්‍රීතුමා කිව්වා දැන් ඇලහැර තාම ගොයන් කැපෙන්නේ නැහැ තව දවස් 15ක් විතර යනවා. පොඩකොඩකින්කෝ මම ඔබතුමාට අහගෙන හිටියන්නේ. ඒ වගේම ඔබතුමා කිව්වා ඇලහැරයි ඒ වගේම දිඹුලාගල කොට්ටාසේ තව කැපෙන්න නැහැ. මොකද පොළොන්නරුවේ තියෙනවා වී ගබඩා ඔක්කොම 26ක්. අපි ඒකේ විවෘත කරලා තියෙන්නේ දැනට ගබඩා 20යි. දැනට ඔබතුමා කියනෝ නම් ඇලහැර මේක ඉක්මනට විවෘත කරන්න කියලා අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අපි මේ වාර මුදල් දීලා තියෙනවා හැම දිසාපතිවරයෙකුටම දැන් මූලික ගෙවීමට කෝටි 10 10 යවලා තියෙනවා. ඒ රුපියල් කෝටි 10ක් පොළොන්නරුවේ දිසාපතිවරයාටත් යවලා තිනවා. මම දන්නවා ගරු කතානායකතුමනි එතුමා කිව්වා මේ වී මාෆියාව ගැන කතා කරුවා එක පැත්තකින් ඒ ව්‍යාපාරිකයන්ට විතරක්ම දොස් කියලා හරියන්නේ නැත් නෑ. ගොවි මහතුරුත් ගරු කතානායකතුමනි දැන් තියෙන මේ හාවස්ට මැෂින් වලින් කපලා තෙත පිටින්ම දෙනවා මේ ව්‍යාපාරිකයට. එයා හිතනවා සමහර වෙලාවට තෙත බරටම දෙනකොට ඒගොල්ලන්ට ලාභයි කියලා. හැබැයි මේ තෙත පිටින් දුන්නාම මේ පුද්ගලික ව්‍යාපාරිකයෝ ඒක ඩයර් එකට අරන් ගිහලා වේලලා තෙතමනේ අඩු කරලා තමයි ගබඩා
කරන්නේ.
ඉතින් එහෙම නැත්තම් නියමිත ප්‍රමාණයට ගොවි මහත්තුරු වේලලා ඒ වීටික අරන් ගිහලා දුන්නොත් ඒ ඔය කියන මුදල් වලට ගන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නේ දෙපැත්තෙම තියෙනවා.
හොඳයි ඒකයි. තව දැන් මෙතන ඉඳන් මට මෙතනින් නවත්තන්න වෙනවා. මෙතනින් එහාට යන්න බෑ. තව කරුණාකරලා සහාය දෙන්න. අද ඉතාව අද වැදගත් දාම ගොවි ප්‍රශ්නේ ඉඳ මේ තරම් අවස්ථාව දුන්නේ. හරි මං කියව හොඳ නම කියලා තියෙන්නේ. ඔබතුමයි නම කියලා තියෙන්නේ. මේ තවත් ඉන්නවා
සයන් සයන් සේවසිංහ
මන්ත්‍රී ඔව් එයාත් වෙන විජේසිරි මන්ත්‍රී තුමා ගහන්න
විජේසිරි
ඉවරයි
යොමු කර දැන් මාස 3ක විතර කාලයක් තමයි ඔබතුමා මේ අමාත්‍යංශය අරගෙන ඒතර අපි බැලුවොත් දීර්ඝ ඉතිහාසයක මේ අමාත්‍ය ජූරේ දැරුවේ විපක්ෂයේ ඉන්න ගරු කණ්ඩායමේ මැති ඇමතුවරු කර ඇමතුරි මම දකින ප්‍රශ්නේ තමයි දැන් මේ පෞද්ගලික මෝල් හිමියන්ගේ වීගබඩා තුල විශාල ප්‍රමාණයක් මේක එකතු වෙලා තියෙනවා ඒතර ඔවුන් මේක මිලදී ගැනීම කරන්න මේ අහිංසක ගොවීන්ගේ ඒතර අපි මේ පිළිබඳව ඔබතුමා පරීක්ෂණ බලා බලන්නට ඕනේ ඇයි මේ පෞද්ගලික මහ විශාල මෝල් හිමියන්ගේ මේ ගබඩාව තුල මෙයා කොහොමද මේ 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 මිලදීම කරගෙන මේවා ගබඩා කරන්නේ සමහර රාජපුත්තුමත් දැන් ජනාධිපතිතුමාගේ සහෝදරයාගේ වී මෝල දැකලා නැහැ ඔබතුමාවත් අවස්ථාවක් කරගන්නේ නැද්ද මේ මෝල් හිමියන් බලලා ඒ වගේ ගබඩා වෙලා තියෙන ආකාරයේ මාෆියාව එකලා නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියන කාරණේ විපරමක් කරලා බලන්න බැරිද අමාත්‍යංශය අර කටයුතු කරන්න
කියන්නේ හරි ඔබතුමා ප්‍රශ්න අහන්න ඒකවල
මහත්මයා
මැතිතුමා එක සැරේ
පිළිතුරු දෙන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා වගකීමකින් උත්තරයක් දුන්නා හැබැයි ගරු ඇමතුමනි මේ ගබඩා විවෘත කිරීම තාම සිදු වෙලා නැහැ ඒ වගේම මේ වීමිල ස්ථාවර වෙන්නේ නැත්තේ සහ ඔබතුමා කියන ওই සහතික මිලට වීමිල දී ගන්න බැරි රජයේ වීමිල දෙගැනීමේ ක්‍රියාන්තනේ ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා ඒ එකම ඇමතුමනි රජයේ ඔබතුමාලගේ රජය තමයි රුපියල් 50ක් වී කිලෝයකට පොරොන්දු වුණේ. එතකොට ඔබතුමාල ඒ පොරොන්දුව උනේ සහල් මිල පිළිබඳ අවබෝධයක් නැතුවද? ඒ කියන්නේ ගොවියාගෙන් ඡන්දය ලබා ගැනීම සඳහා පමණක්ද? ඒක එක කාරණයක්. අනික් කාරණේ අප්‍රේල් පළවෙනිදා කියන්නේ අපේ ලෝකයේම මෝඩයාගේ දිනය හැටියට තමයි සැලකන්නේ. එහෙනම් ඔබතුමා ඔය ගැසට් නිවේදනය නිකුත් කරන්න යන්නේ මෝඩයාගේ දිනේ.
හොඳයි.
එතකොට අමතුමා ඒක ඇත්තටම ඔය නිකුත් කරන ගැසට් නිවේදනයද? එහෙනම් වීමිල දී ගැනීම ක්‍රමවත් වෙලා නැහැ. කරුණා කරලා ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න කියලා කියන්නේ.
මාර්ෂින් මැත්තම ඊට පස්සේ තුන දාලා අපි
ඊළඟට ගන්නවා. නායක තුමනි.
ගරුව මහින්ද රාජපක්ෂ
එකපාරට කියන්න බෑ ඔබතුමාට ඕන නම් මට ඒක ලබා දෙන්න
පුළුවන්.
ගරු කතානායකතුමනි මගේ දිස්ත්‍රික්කයේ සේමසිංහ මන්ත්‍රීතුමා තාමත් හැනිමිටි අදහස් වලින් ඉන්නවනම් මෝඩයාගේ දවසේ ගැසට් ගහනවා කිව්වා නම් එතුමාගේ දැන බුද්ධිය කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ ගැන මම ඊට වැඩිය කතා කරන්නේ
නැහැ.
මොකද එක එක තාමත් ඒ හැනිමිටි තුලම ජීවත් වෙනවා නම් අපි කොහොමද රටේ වැඩ කරන්න කියන ප්‍රශ්නේ එනවා.
හොඳයි ඔබතුමා පිළිතුරු දෙන්න.
කතානායකතුමනි ගැසට් එක
ඉන්ටර්නෙට් අවස්ථාව දෙන්න ඉතින්.
ගරු කතානායකතුමනි මේ ගැසට් එක ගහන්නේ මේ එදා අප්‍රේල් පළවෙනිදාට නෙමෙයි ඊට කලින් අප්‍රේල් පළවෙනිදා රෑ 12 වෙනකොට ගැසට් එක ගහලා ඉවරයි. ඒකෙන්ද ඊට ඉස්සරින් දවසේ ගැසට් එකනේ ප්‍රසිද්ධ වෙන්නේ පළවෙනිදා.
හොඳයි.
ඒක බොහොම වගකීමෙන් කියනවා ඒ කාර්යය කරනවයි කියලා. ඒ වගේම දැන් එතුමා කිව්වා ගබඩාවල අනුරාධපුරේ විවෘත වෙලා නැහැ කියලා. මම දැන් ඔබතුමා බලන්න දැන් සතිය දවස් සතියකට ඉස්සර වෙලා ඔබතුමාගේම ආසනේ ශ්‍රාවස්තිපුර ගබඩාව විවෘත කෙරුවා මේ සිරස ඇතුළු මාධ්‍ය ඔක්කොගෙම පෙන්නවා මේක. ඉතින් මං හිතන්නේ අඩු ගානේ දැන්වත් ගමට ගිහිල්ලා එහෙ මොනවාද වෙන්නේ කියලා බලන්න පොඩ්ඩක්.
හොඳයි.
ඉතින් ඒ ගැන මම ඊට වැඩිය ඔබතුමාට කියන්න යන්නේ මහින්ද විජේසේකර මන්ත්‍රීතුමා කියපු ප්‍රශ්නෙට මම කියන්නම් අපිට අපි දැනට ඉල්ලලා තියෙනවා වී මෝල් හිමියන්ගේ ඒ ගබඩාවල තියෙන තොරතුරු ටික. ඉතින් ඒක නිසා ඒ තොරතුරු සම්බන්ධයෙන් එතුමා ඉදිරිපත් කරව අවශ්‍ය නම් මම ඒ ටිකත්
දෙන්න. හොඳයි මෙතන අවසන් කරන ගරු අචුමාල් සිංහ මහත්මයා දැන් අද මෙතන ඉපස්සේ අපි ක්ලෝස් කරමු.
ගරු කතානායකතුමනි රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා පොඩි ප්‍රශ්නයක් නැගුවා මේ වී මාපියාව සම්බන්ධයෙන්. මොකද බරපතල කාරණයක් මේ මාපියා සම්බන්ධයෙන් මේ දවස්වල කතා වෙන නිසා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමාගෙන් මේ වී මාපියාව ගැන එළිදරව් කරන්න. ඒ වගේම හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරොත් ඔය වී මාපියාව ගැන වැඩිදුර දැනගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එතුමත් එක්කත් සාකච්ඡා කරලා මේ වී මාපියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැහැදිලි ප්‍රකාශයක් කරන්න කියලා.
හොඳයි බොහොම ස්තුතියි. Order please. I wish to announce that this house cordially welcomes the United Kingdom cross party delegation led by Right Honourable the Baroness Frances de Souza, former Lord Speaker, now present at the Speaker's Gallery. ඊළඟට දෙවෙනි ස්ථාන නියෝගයලද ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே அவள் தபால் சேவைகள் மற்றும் முஸ்லீம் சமய விவகாரங்கள் கௌரவ அமைச்சர் MHM ஹலீம் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி நாட்டில் பெருந்தோட்ட பகுதிகளுக்கான தபால் சேவைகள் சீரான முறையில் நடைபெறுவதில்லை என்ற குற்றச்சாட்டு பரவலாக முன்வைக்கப்பட்டு வருகின்ற நிலையில் தற்போது பணியில் இருக்கின்ற பெருந்தோட்ட பகுதிகளுக்கான தபால் சேவகர்களின் எண்ணிக்கை போதாமையே இதற்கு பிரதான காரணம் என கூறப்படுகின்றது. குறிப்பாக தபால் சேவகர் ஒருவர் விடுமுறையில் செல்லுகின்ற போது அன்றைய தினம் குறித்த பகுதிகளுக்கான தபால் விநியோகம் இடம்பெறுவதில்லை என்றும் தெரிவிக்கப்படுகின்றது. பெருந்தோட்டத்துறை மக்களின் முகவரிகளுக்கு வருகின்ற கடிதங்கள் மற்றும் தபால் மூல ஆவணங்கள் அனைத்தும் மிக தாமதமாகவே அம்மக்களுக்கு கிட்டியிருந்த நிலையில் அந்த நிலையை மாற்றி அனைத்து தபால்களும் தாமதமின்றி அம்மக்களுக்கு கிடைக்கக்கூடிய வகையில் ஓர் ஏற்பாடாக 2008 டிசம்பர் மாதம் 9 பெருந்தோட்ட பகுதிக்கான தபால் சேவகர்களாக 353 பேருக்கு நியமனங்கள் வழங்கப்பட்டுள்ளன. ஆக குறைந்த கல்வித்தரம் 8 என்ற அடிப்படையில் 35 வயதுக்குட்பட்ட மலையக தோட்ட பகுதிகளை நிரந்தர வசிப்பிடங்களாக கொண்டவர்களுக்கு மேற்படி நியமனங்கள் வழங்கப்பட்டதாக தெரிய வருகின்றது. மேற்படி பதவிக்கு மேலும் பலர் நியமித்திருந்த நிலையில் அவர்கள் திறமை மற்றும் கூடிய கல்வி தகமை என்பவற்றின் புள்ளிகள் அடிப்படையில் 353 பேருக்கு மாத்திரமே நியமனங்கள் வழங்கப்பட்டு மேற்படி விண்ணப்பதாரிகளில் நியமனங்கள் கிடைக்கப்பெறாத ஏனைய விண்ணப்பதாரிகளில் இருந்து புள்ளிகள் அடிப்படையில் தேர்ந்தெடுக்கப்பட்டு 2 நியமனங்கள் வழங்கப்பட்டும் என கூறப்பட்டிருப்பதாகவும் ஆனால் சுமார் 10 கழிந்தும் அந்த 2 நியமனங்கள் இதுவரையில் வழங்கப்படவில்லை என்றும் தெரிய வருகின்றது. அதே நேரம் வடக்கு கிழக்கு மற்றும் பெருந்தோட்ட பகுதிகளில் தவிர்ந்த ஏனைய பகுதிகளில் தமிழ் மொழியில் முகவரியிடப்பட்டு அனுப்பப்படுகின்ற கடிதங்கள் யாவும் பல நாட்கள் தாமதித்தே உரியவர்களுக்கு கிடைக்கின்ற ஒரு நிலைமையும் தொடர்ந்து காணப்படுகின்றது. இதற்கான காரணத்தை ஆராய்கின்ற பொழுது தபால் அலுவலகங்களில் தமிழ் மொழி மூல பரிச்சம் கொண்டவர்களின் பற்றாக்குறை பெருமளவு காணப்படுவதாக தெரிய வருகின்றது. அதாவது மாற்று மொழி தகமைக்கான சான்றிதழ்களை கொண்டிருக்கின்ற தபால் திணைக்கள ஊழியர்களால் தமிழ் மொழியில் பணியாற்ற இயலாத நிலை காணப்படுவதாக கூறப்படுகின்றது. இப்படியின் தொடர்பில் பின்வரும் கேள்விகளுக்கான பதில்களை கௌரவ அமைச்சரிடம் இருந்து எதிர்பார்க்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, மலையக பெருந்தோட்ட பகுதிகளுக்கான தபால் சேவகர்கள் பதவிக்கு ஏற்கனவே விண்ணப்பித்து நியமனங்கள் கிடைக்கப்படாதிருக்கின்றவர்கள் புள்ளி அடிப்படையில் முதலிடம் வகிப்போருக்கான 2 நியமனங்கள் வழங்குவதில் இருக்கின்ற தடைகள் என்ன? இரண்டாவது, இவர்களுக்கான நியமனங்கள் எப்போது வழங்கப்படும் அல்லது புதிதாக விண்ணப்பங்கள் கோரப்பட்டு உரிய நியமனங்கள் எப்போது வழங்கப்படும்? மூன்றாவது, பெருந்தோட்ட மக்கள் கடிதங்களை தபாலில் சேர்ப்பதற்கு வசதியாக தோட்டப் பகுதிகளின் முக்கிய இடங்களில் தபால் பெட்டிகளை ஏன் பொருத்த முடியாது? 4, தபால் தினக்களத்தில் தமிழ் மொழி தகமை சான்றிதழ் பெற்று தமிழ் மொழி மூலமாக செயல்பட இயலாதவர்களை விடுத்து தமிழ் மொழி மூல பரிச்சத்தை நடைமுறை சாத்தியமாக கொண்டவர்களை ஏன் நியமிக்க முடியாது? 5, நியமிக்க முடியுமெனில் அது எப்போது சாத்தியமாகும் என்ற என்னுடைய கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதில் தருவார் என எதிர்பார்க்கின்றேன். நன்றி.
கதாநாயகத்துவனி தமிழ பாஷையும் பிரசனம் ஆப்பிசா அவன் தமிழ பாஷையும் உத்தரதிமுறை பலப்படுத்துவாண்ணி. நாட்டின் பெருந்தோட்ட பகுதியில் தபால் சேவைகளின் குறைபாட்டின் காரணமாக பெருந்தோட்ட பகுதியில் தபால் சேவையில் ஒரு அசம்பந்த போக்கு அல்லது தாமதம் இருக்கிறது என்பதை நான் ஏற்றுக்கொள்ளும். அதே சமயம் 2008 2012 வரை மொத்தமாக 400 பேர்களை தபால் சேவர்களாக நியமிக்கப்பட்டிருந்த போதும் அநேகமானோர் வெவ்வேறு காரணங்களிட்டு தமது செயலிருந்து விலகிச் சென்றுள்ளதாக தெரிய வருகின்றது. இதுவிடயமாக கடந்த காலங்களில் மலையகத்தினை பிரதிப்படுத்தும் அநேகமான பாராளுமன்ற உறுப்பினர்கள் என்னிடம் முறைப்பாடு காரணமாக இந்த குறைபாட்டை நிவர்த்தி செய்வதற்காக பாராளுமன்றத்தில் பெருந்தோட்ட பகுதிகளை பிரதிநிதிப்படுத்தும் கௌரவ பாராளுமன்ற உறுப்பினர்களையும் எமது தபால் திணைக்களத்தின் அதிகாரிகளையும் கூட்டி இந்த பிரச்சினைக்கு ஒரு முடிவை எட்ட நினைத்த போதிலும் துரதிருஷ்டவசமாக ஏற்பட்ட சில சில தடங்கள் காரணமாக அந்த கூட்டத்தை கூட்ட முடியும் என்று நான் வாதிடுகின்றேன். மலையக பெருந்தோட்ட பகுதிகளுக்கான தபால் சேவர்கள் பதவிக்கு 500 பேர்களை சேர்த்துக் கொள்வதற்காக 2007 ஆகஸ்ட் மாதம் 9 அமைச்சரவை 7/1281/319/5 ஆம் இலக்க அமைச்சரவை பத்திரத்திற்கு அமைய அமைச்சரவை அனுமதி வழங்கப்பட்டிருந்த போதிலும் கூட நிதி மற்றும் திட்டமிடல் அமைச்சின் பணிப்பாளர் நாயகம் அவர்களால் 2008/11/4 DMS/D/4/MPT/C என்ற இலக்க கணித்தின்படி முதற்கட்டமாக 400 பேர்களை நியமிப்பதற்கான மட்டுமே அனுமதி கிடைக்கப்பட்டுள்ளது. அதன் பிரகாரம் 2008 369 பேர்களையும் 2010 ஒருவரையும் 2011 29 பேர்களையும் 2012 ஒருவரையும் மொத்தமாக 400 பேர்களை சேர்த்துக் கொள்ளப்பட்டிருக்கின்றனர். இரண்டாம் கட்டமாக மேலும் 100 பேர்களை 2015 முன்னராக நியமிப்பதற்காக அனுமதி கொடுக்கப்பட்டிருந்த போதிலும் அந்த காலப்பகுதியிலே எவரும் நியமிக்கப்படாத காரணமாக மீண்டும் அமைச்சரவை அனுமதி பெற வேண்டிய காரணமாக அதற்குரிய நடவடிக்கைகளை எடுக்கப்பட்டுள்ளது. அமைச்சரவையின் அனுமதி பெற்ற பின்னர் மேலும் 100 தபால் சேவர்களை நாங்கள் நியமிக்க இருக்கின்றோம். மூன்றாவது கேள்விக்கு பதிலாக பெருந்தோட்ட பகுதியில் வாழும் மக்கள் தமது கடிதங்களை தபால் சேர்ப்பதற்கு வசதியாக தோட்ட பகுதியில் தபால் பெட்டிகளை பொருத்த வேண்டிய இடங்களில் விவரங்களை சேகரித்துக் கொண்டிருக்கின்றோம். அந்த விவரங்கள் சேகரித்த பின்னர் தபால் பெட்டிகளை பொருத்தமான இடத்தில் பொருத்துவதற்கு எதிர்பார்க்கின்றோம். நான்காவது கேள்விக்கு உடையாக தமிழ் மொழி மூலம் செயலாற்றக்கூடியவர்களை தமிழ் மொழி பேசக்கூடிய தமிழ் முஸ்லிம் மக்கள் வாழ்ந்து வரும் இடங்களுக்கு நியமிப்பதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டிருக்கின்றன. ஐந்தாவது முறையாக எதிர்காலத்தில் மேலும் தேவையான இடங்களுக்கு தமிழ் மொழி மூலம் செயலாற்றக்கூடியவர்களையும் நியமிப்பதற்கு நடவடிக்கைகள் மேற்கொள்ளப்படும்.
நடவடிக்கைகள் எடுப்பீர்களாக இருந்தால் ரொம்ப சந்தோஷமா இருக்கும். நன்றி.
பெடகட்டு ஆரம்பிதி பிரதான யோஜனா பழனி யோஜனாவை சபாநாயகத்துமா யோஜனாங்க கேக்க
ஐமூ ஐட்டம் ஒன்
சபாவைக்கத
ஐ
யோஜனாங்க தேக்க
ஐமூ ஐட்டம் டூ சார்
சபாவைக்கத
ஐ
யோஜனாங்க துண
ஐமூ ஐட்டம் த்ரீ சார்
யோஜனாங்க ஹத்தர
ஐமூ ஐட்டம் ஃபோர் சார்
யோஜனாங்க பஹா ජනවාරි 25 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදුව 2019 පෙබ්‍රවාරි 5 වෙනිදා සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සයිබර් ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවදී සරකා බලා ඒ සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව 2019 පෙබ්‍රවාරි 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් මෙම සභාව දැන දීමට කැමැත්තෙමි. අංක 1 සභාව 1ද?
අයි.
අංක 2?
අයි.
සයි. සභාව සභාව කල්තැබීම
පාර්ලිමේන්තුව හෙට උදේ 10:30
සභාව එක්කද
අයි
කල්තැබීම යෝජනාව ගරු උදේ ප්‍රභාත් ගමන් පිළමැත්තමා
ගරු කතානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභ්‍යාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වයේ නොසලකා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින්ද චෝදනා නගා ඇති බැවින්ද නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත්කළ ආකාරයේ පිළිබඳ සමාජයේ ප්‍රබල විවේචනයක් ඇති බැවින්ද ව්‍යවස්ථාදායක සභාව විසින් ඉහළ තනතුරුවලට පත් කිරීමේ නිර්ණායක ප්‍රසිද්ධ කර නොමැති බැවින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 U3 වගන්තිය ප්‍රකාරව එකී ව්‍යවස්ථාදායක සභාව විසින් රීති සකසා ගැසට් මගින් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු කතානායකතුමනි, වර්තමාන ආණ්ඩුව හේවිසි ගාලා, පොරොණෑ ගාලා, පාවඩ එළලා, සාදුකාර දීගෙන 19 වෙනි සංශෝධනය ගෙනාවේ මේ රටේ පවතින 8-10ක් සන්නිවලට, 8-90ක් ව්‍යාධිවලට අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියන නිවාරණයක් විදියටයි. නමුත් අද හැරිලා බලන විට දූෂණය නැති කරන්නයි මේ රටට හඳුන්වා දුන්නු ව්‍යවස්ථාදායක සභාව දූෂණයේ සංකේතයේ බවට පත් වෙලා තිබෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? ගරු කතානායකතුමනි, ගහක මුදුන් මුල කුණු වුණාට පස්සේ ඒ ගහට පවතින්න විදියක් නැහැ. මේ රටේ මර්මස්ථාන වන නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ජ්‍යෙෂ්ඨ අධිකරණවල විනිසුරුවරුන්, ඒ වගේම මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි ජාතියේ මර්මස්ථානවලට පුද්ගලයන් පත් කරන ආයතනය පිළිබඳ මේ සමාජයට සැකයක් ඇතිවෙනවා නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව සමාජයේ විශ්වාසයේ බිඳවැටීම කාටවත් නතර කරන්න බෑ. කොතනින්ද මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ? අපිට මතකයි 2016 පෙබරවාරි මාසේ නීතිපති තනතුර පුරප්පාඩු වෙනවා. සම්ප්‍රදාය තමයි එක්කෝ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙන සොලිසිටර් ජෙනරාල්වරයාට දෙනවා. ඒ තමයි ඉතිහාසයේ පුරා වැඩි වශයෙන් සිද්ධ වුණේ. එහෙමත් නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු පත් කරනවා. නමුත් 2016 පෙබරවාරි වන විට සොලිසිටර් ජෙනරාල් තනතුර දැරුවේ සුවදගම්ලත් මහතා. හැබැයි ඔහුට එම තනතුර ලබා නොදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට ලබා නොදී, එම දෙපාර්තමේන්තුවේම සිටි කනිෂ්ඨ නිලධාරියෙක් වෙන ජයන්ත ජයසූරිය මහතාව මේ තනතුරට පත් කරනවා. අපි කියන්නේ නැහැ කොයි මොහොතකවත් ජ්‍යෙෂ්ඨයාට අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියලා. ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පිළිබඳ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, පක්ෂග්‍රාහීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ වගේම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ජ්‍යෙෂ්ඨයාට නොදී ඉන්න සිද්ධ වෙනවා. නමුත් තමන්ට තනතුර අහිමි වෙනවා නම් ඒ නිලධාරියාට සාධාරණ අයිතියක් තියෙනවා, මට තනතුර නොලැබුණේ ඇයි කියන ප්‍රශ්නේ දැනට උත්තර දැනගන්න. ගම්ලත් මහත්තයාට තනතුර ලැබුණේ ඇයි නැත්තේ ඇයි කියන එක ගැන එතුමා දන්නෙත් නැහැ, රට දන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවේ ඉන්න අපි දන්නෙත් නැහැ. කෙනෙකුට තමන්ට නිල වශයෙන් අහිමි තනතුරක් ලැබෙනවා නම් එයා ඒ තනතුර තමන්ට ලබා දීමට කටයුතු කළ අයට පක්ෂපාතීව කටයුතු කරන්න නිරායාසයෙන්ම පෙළඹෙනවා. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි, අගමැතිතුමා 2015 මාර්තු මාසේ මේ සභාවට දැනුම් දුන්නා මහා බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ කමිටු වාර්තාව නීතිපතිතුමාට යවනව නඩු දාන්න කියලා. අවුරුදු 4ක් ගියා, තාම නඩු දාලා නැහැ. පසුගිය වසරේ පෙබරවාරි මාසේ බැඳුම් කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව නඩු පැවරීම සඳහා නීතිපතිරිය යොමු කරනවා කිව්වා. වසරකට වැඩි නඩු දාලත් නැහැ. නඩු දායි කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. මෙතනදී එතුමා අකාර්යක්ෂම වුණත් භික්ෂු දඩයමේදී, රණවිරු දඩයමේදී, විරුද්ධ පක්ෂ දේශපාලකයන් දඩයමේදී නම් නීතිපතිවරයා පුදුම කාර්යක්ෂමතාවයක් පෙන්වනවා. ඒ වගේම 2016 ජූනි මාසේ පොලිස්පති තනතුර පුරප්පාඩු වෙනවා. ජ්‍යෙෂ්ඨය වෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති SM වික්‍රමසිංහ මහතා. හැබැයි ඒ තනතුර හිමි වෙන්නේ ඊට වඩා කනිෂ්ඨ නිලධාරියෙක් වෙන පූජිත ජයසුන්දර මහතාට. වික්‍රමසිංහ මහතා වෙනුවට පූජිත ජයසුන්දර මහතා පත්වීමේ ප්‍රතිඵලය දුරකථන ඇමතුම් අනුව නීතිය නමන පොලිස්පතිවරයෙකු බීවීම. වික්‍රමසිංහ මහතාට ඒ තනතුර අහිමි වුණේ ඇයි කියලා අපි දන්නෙත් නැහැ, රට දන්නෙත් නැහැ, ඒ මහත්තයා දන්නෙත් නැහැ. කතානායකතුමා නම් දන්නවා ඇති සමහර විට. ඒ වගේම වඩාත්ම මතභේදයට ලක් වෙන පත්වීම් සිද්ධ වුණේ අධිකරණේ. මහාධිකරණ විනිසුරුවරයෙක් ගරු කතානායකතුමනි, මම හිතන ඔබතුමා මට බාධා කරන එකක් නැහැ කියලා අනිත් මන්ත්‍රීතුමාලා වගේ මේ යෝජනාව ඉදිරිපත් කරමින් කතා කරන්නේ. මහාධිකරණ විනිසුරුවරයෙක් ජ්‍යෙෂ්ඨයන් 5 දෙනෙකු නොසලකා අභියාචනාධිකරණයට පත් කරනවා. අභියාචනාධිකරණයේදී තමන්ට ඉහළින් ඉන්න ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් 4 දෙනෙකු නොසලකා අභියාචනාධිකරණයේ සභාපති ධූරයට පත් කරනවා. අභියාචනාධිකරණයේ නඩු තීන්දුව 42ක් ලබා නොදෙමින් කල් දමා සිටියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමක් ලැබෙනවා. එතකොට මොකද්ද මේකේ ක්‍රමවේදී? ඒ වගේම ඒ ක්‍රමවේදයක් නොමැති උසස් වීම් ලබා දීමේ පත්වීම් ලබා දීමේ ක්‍රමවේදය නිසා මහාධිකරණයේ හිටිය විෂය ගැන පුළුල් දැනුමක් තියෙන අපක්ෂපාතීව දේශපාලන බලපෑම් වලට යට නොවී කටයුතු කිරීම පිළිබඳ ගෞරවයක් දිනාගත්ත, ඒ වගේම කාර්යක්ෂ විනිසුරුවරුන් වෙන AAR හෙයියන් තොඩුව, කුසලා සරෝජනී වීරවර්ධන වැනි කීර්තිමත් විනිසුරුවරුන්ට උසස් අධිකරණයේ සේවය කිරීමේ අවස්ථාව අයිම වුණා. හොඳම උදාහරණේ මේ මොහොතේ මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා මණිලාල් වෛද්‍යතිලක මහතා. අට වතාවක් එතුමාව ඉහළ අධිකරණයට පත්වීම් කරද්දී නොසලකා හැරලා තියෙනවා. උස පත්වීම පුරප්පාඩුවක් වෙනකොට ඊළඟ අවස්ථාව මට ලැබෙයි කියලා ඕනෑම මිනිස්සෙක් වගේ එතුමාත් බලාපොරොත්තු වෙනවා. අට වතාවක්ම නොසලකා හරින්න හේතුව මොකද්ද කියලා එතුමාට දැනගැනීමේ සාධාරණ අයිතියක් තියෙනවා කියන එක අපි සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය නිසා අභියාචන අධිකරණයට පත්වීම් කරද්දී මම දන්නවා ගරු කථානායකතුමනි, ඔබතුමා බෞද්ධ නායකයෙක් විදිහට මේ සමාජයේ ගෞරවයක් තියෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්වීම සිදු කිරීමේදී තමන් බෞද්ධ වීම නිසා තමන්ව නොසලකා හරින බවට විනිශ්චයකාරවරුන් අතර මතයක් තියෙනවා. විනිශ්චයකාරවරුන් අපිට කතා කරලා පෞද්ගලිකව ඒ ගැන කියලා තියෙනවා. ගරු කථානායකතුමනි, යමෙක් බෞද්ධයෙකු වීම තනතුරක් ලැබීමට සුදුසුකමක් නෙවෙයි. ඒ වගේම බෞද්ධයෙකු වීම තනතුරක් නොලැබීමට නුසුදුසුකමක් වෙන්නත් හේතු වෙන්න බෑ. මේ රටේ 170ක් බෞද්ධයෝ ඉන්න පසුබිමක මේ මතය සමාජගත වීම රට තුළ දැවැන්ත අසහනයක් ඇති කරලා තියෙන බව ඔබතුමන්ලා මෙතෙක් නොදැන සිටිනවා නම් දැන ගැනීම පිණිස සිහිපත් කරනවා. ඒ වගේම අර්බුදයේ උච්චස්ථානයේ බවට පත් උනේ අභ්‍යාචනාධිකරණයේ සභාපති ධූරයට ජනාධිපතිතුමා යෝජනා කරනවා දීපාලි විජේසුන්දර විනිසුරුකාරතුමියගේ නම. එතුමිය 2011 අභ්‍යාචනාධිකරණයට ඇවිත් වසර 8ක් ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුකාරවරිය. මීට කලින් සභාපති ධූරයේ දැරුවේ යන්තම් වසර 2ක් සිටි විනිසුරුවරයෙක්. හැබැයි මේ නිර්දේශයේ ප්‍රතික්ෂේප වෙනවා. ජනාධිපතිතුමා පුදුමෙන් පුදුමයටපත් වෙනවා. නැවත වතාවක් මේ නිර්දේශය වෙනවා. නැවත වතාවක් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරනවා. වසර 8ක් පුරාවට අභියාචනාධිකරණයේ රැඳී සිටින විනිසුරුවරියකට තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට නොහිකිනම් නොහිකි කර ඇත්තේ ඇයිදයි දැනගැනීමේ අයිතිය තිබෙන බව ව්‍යවස්ථාදායක සභාවේ සමස්තයටම අපි සිහිපත් කරනවා. ඇත්තෙන්ම අද මේ රටේ මතයක් තියෙනවා එම විනිශ්චයකාරතුමිය ජාතිය පාවා දෙමින් සිදු කළ ප්‍රකාශයක් මත හිටපු හමුදාපතිවරයෙකුට එරෙහිව තිබුණු සුදුකොඩි නඩුවේ විනිශ්චයකාර වරියක් ලෙස කටයුතු කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය තුළ එතුමියට එරෙහිව තියෙන දෙවේශ සහගත සිතුවිල්ලක් නිසා මේ පත්වීම ලබා දීම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක එහෙම නොවේ කියලා රටට තේරුම් යාමට අවශ්‍ය විනිවිද භාවයේ පෙන්නුම් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අසමත් වී තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඔබතුමා ප්‍රකාශ කළ තිබුණා විනිශ්චයකාරවරුන් පිළිබඳ මෙහෙම විවේචන ගේන්න එපා, මෙවැනි යෝජනා වලින් වෙන්නේ විදේශ විනිසුරුවන් අවශ්‍ය බවට ජාත්‍යන්තරයෙන් ඇතිවන පීඩනය ශක්තිමත් වීම පමණයි කියලා. අපි නම් හිතන්නේ වෙන ආකාරයකට ගරු කථානායකතුමනි, තමුන් ආන්සලා නිසි ක්‍රමවේදයක් නැතුව මේ විනිසුරුවරුන් පත් කරමින් සිටින්නේ ඒ අධිකරණයට අවශ්‍ය ගල් ගැසීම සමාජය තුලින් ඇති කරලා අධිකරණය පිළිබඳ විශ්වාසයෙන් නැති කරලා ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය වෙන විදේශ විනිසුරුවරුන් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සාධාරණීකරණය කිරීමේ කුමන්ත්‍රණයක මේ ආණ්ඩුවත් ව්‍යවස්ථාදායක සභාවත් යෙදී සිටිනවා කියලා අපට හිතෙනවා. ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් කියනවා අපේ අධිකරණයේ 95%ක් දූෂිතයි කියලා. ඔව් අධිකරණයට යද්දී ඔහුගේ නීතිඥයා විදියට ඉන්නේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන මන්ත්‍රීතුමා. මේ නඩුව දින්නොත් එතුමාට ජාත්‍යන්තරයටම ගිහින් කියත හැකි. ආණ්ඩුවේම අය කියනවා අධිකරණයේ දූෂිතයි කියලා. මම ඔව්ව නිදාස් කරගත්තා. ඒ කියන්නේ අධිකරණයත් පිළි අරන් තියෙනවා. අධිකරණයේ දූෂිතයි කියලා. ඒ නිසා විදේශීය විනිසුරුවරින් ඕනෑය කියන මතය සාධාරණීකරණය කිරීමේ අවස්ථාව එතනින් ඇති වෙනවා. ගරු කථානායකතුමනි, මූණ බලලා පක්ෂග්‍රාහීත්වය බලලා ආගම බලලා විනිසුරුවරුන්ට පත්තින් ලබා දීමට තමුන්නාන්සල තවදුරටත් කටයුතු කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම විදේශීය මැදිහත්වීමක් කරා විදේශීය විනිසුරුවරුන් ගේන්න සිද්ධ වෙනවා වෙනවාමයි. ඒ නිසා අපි තමුන්නාන්සලට යෝජනා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඌ තුන වගන්තිය කියවෙන ආකාරයට නිර්ණායක හදන්න කියලා. ඒක ඉතා පැහැදිලිව කියනවා තමුන්නාන්සලට රීති හදන්න බලය තියෙනවා කියලා. දැන් අපි එහෙම රීති හදන්න ඕනි කියන මේ යෝජනාව මම තමුන්නාන්සේට බාර දුන්නේ ජනවාරි මාසේ 23 වෙනිදා. ජනවාරි මාසේ 23 එක බාර දුන්නාට පස්සේ ඔන්න හාපුරා කියලා පෙබරවාරි මාසේ 8 වෙනිදා 2019 පෙබරවාරි 8 වෙනිදා මේ ගරු සභාවට තමුන්නාන්සේ එවනවා ව්‍යවස්ථාදායක සභාවේ කුළුඳුල් පළමු වාර්තාව. මේ වාර්තාවේ නිර්ණායක කියලා දෙයක් දාලා තියෙනවා. නීතිපති තෝරා ගැනීමේ නිර්ණායකේ මොකද්ද කියලා තියෙන්නේ? 1. ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු. 2. සොලිසිටර් ජෙනරාල්වරයා. 3. අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරේ ස්ථිර වශයෙන් හොබවා ඇති තැනැත්තෙකු වරහන් තුල සාමාන්‍ය ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙලට. බොහොම හොඳයි ගරු කතානායකතුමනි. ඒක එහෙමනම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවරයෙකුට නොදී සොලිසිටර් ජෙනරාල්වරයාට නොදී තුන්වෙනි වර්ගයේ සිටින අතිරේක සොලිසිටර් වරයාට දීමේ ක්‍රමවේදය මොකක්ද? සලකා බැලු කරුණු මොනවාද? එක එක සලකා බැලු කරුණට ලකුණු කීයක් වෙන් කළාද? තවත් සලකා බැලිය යුතු කරුණු තිබේද? මෙන්න මේකයි නිර්ණායක කියන්නේ. ඒ නිර්ණායක කිසිවක් මෙතෙක් තමුන්නාන්සල හදලත් නැහැ, ගැසට් මගින් ප්‍රසිද්ධ කරලත් නැහැ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නැහැ. එතනයි මේ ව්‍යවස්ථා දායක සභාව පිළිබඳ විනිවිදභාවයක් නැහැ කියන චෝදනාව සමාජයේ දස අතින්ම අද නැගෙමින් තියෙන්නේ. ගරු කතානායකතුමනි, ඒ වගේම ව්‍යවස්ථා දායක සභාවේ සංයුතිය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. මුලින්ම මේ සමස්ත ව්‍යවස්ථාදායක සභාව හංස රාජධානියක් බවට පත් වෙලා තිබුණි. හංසයෝ විතරයි හිටියේ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියනවා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 10 දෙනාගෙන් 5 දෙනෙක්ම පත් කළ යුත්තේ අගමැති විපක්ෂ නායකයි ඒකාබද්ධව. ඇයි මේ ඒකාබද්ධව කරන්න කියන්නේ? මේ දෙන්න එකට එකතු වුණාම එහෙටත් නැති මෙහෙටත් නැති වඩා ස්වාධීන ගෞරවනීය චරිත සොයා ගන්න පුළුවන් කියන විශ්වාසය. නමුත් මෑතක් වනතුරුම මේ රටේ විපක්ෂ නායක ධූරයේ දැරුවෙත් අගමැතිතුමාගේ පැත්තේ කෙනෙක්. එතුමා ඉතින් අගමැතිතුමා කිව්ව එකටත් හා කියන එකටත් හා කියන්න ඉන්න එකටත් හා. එහෙම වුණාම ගරු කතානායකතුමනි කොහොමද ස්වාධීන පුද්ගලයෝපත් වෙන්නේ? හැබැයි මේ විකෘතිය 2018 දෙසැම්බර් මාසේ නිවැරදි වුණා. සැබෑ විපක්ෂ නායකයා වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක විදියට ව්‍යවස්ථාදායක සභාවට ආවා. හැබැයි මේ අගමැති සහ විපක්ෂ නායක විසින් පත් කරන 5 දෙනා තාම වෙනස් වෙලා නැහැ. විකෘතිය ඉදිරියට යනවා. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවෙන් ඔය කියන ස්වාධීනත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හිටපු විපක්ෂ නායක සහ අගමැතිතුමා එකට එක්වී පත් කරපු මේ සමාජිකයන් 5 දෙනා යුක්තියේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන්, ව්‍යවස්ථාදායක සභාවේ ගෞරවයේ නාමයෙන් වහාම ඉල්ලා සිටිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, ව්‍යවස්ථාදායක සභාවට අද සිදුව ඇත්තේ ආණ්ඩුවට වෙච්ච දෙමයි. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව කම්බ හොරුන් බවට පත් වුණා වගේම රටේ මර්මස්ථාන ස්වාධීන කරන්න පත් වෙච්ච ව්‍යවස්ථාදායක සභාව අද දේශපාලන අතකොළුවක් බවට පත් වෙලා තිබෙනවා. අන්න ඒ නිසා මේ රජයේ මර්මස්ථාන ස්වාධීන කිරීමට පෙර මේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක් බවට පත් කරගත යුතුව තිබෙනවා. ඒ කළ හැක්කේ අපි කලින් සඳහන් කළ ආකාරයට නිශ්චිත නිර්ණායක සකස් කරලා නිර්ණායක ප්‍රසිද්ධ කරලා යම් තනතුරකට පත්වීම් කරාට පස්සේ ඒ එක් පුද්ගලයා ලබාගත් ලකුණු රටට ප්‍රසිද්ධ කළොත් පමණමයි. ගරු කතානායකතුමනි, මෑතකදී මා හිතවත් ජනාධිපති නීතිඥවරයෙක් ලොමු දැහැ ගැන්වෙන තොරතුරක් මට දුන්නා. එතුමා හමුවෙන්න ඇවිත් තියෙනවා මහාධිකරණ විනිසුරුවරු 2 දෙනෙකුත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුත් මූලික අයිතිවාසිකම් නඩුගොනු කරන්න. කාරණේ තමයි තමන්ට දිගින් දිගටම උසස් වීම වලදී ව්‍යවස්ථාදායක සභාව නොසලකා හරිනවා, මට ඒක නොදෙන්නේ ඇයි කියලා මට කියලා නැහැ. ඒ නිසා මගේ මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථා දායක සභාව කඩකලාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුගොනු කිරීමටයි ඔවුනේ ජනාධිපති නීතිඥ හමු වෙලා තිබුණේ. මේන් අධිකරණයේ ගරුත්වයට ස්වාධීනත්වයට ඇති කරන බලපෑම ගැන මේ විනිසුරු වරුන්ට සඳහන් කරලා මේ අයට තව ටිකක් අපි බලමු කියලා සිතසනසා යැවීමට මේ කීර්තිමත් ජනාධිපති නීතිඥතුමා කටයුතු කරලා තියෙනවා. නිසා ගරු කතානායකතුමනි, මේ නඩු ටික වැටෙන්න කලින් අධිකරණයේ ඉතුරු වෙලා තියෙන ගෞරවයත් විනාශ වෙන්න කලින් නිර්ණායක හදලා ප්‍රීති හදලා ඒවා ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා මේ සභාවට ඉදිරිපත් කරන්නට තමුන්නාන්සලාට චේතනාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා.
ගරු සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා, ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, ගරු උදේ ගම්මන්පිල මැතිතුමා විසින් යෝජනා කරන ලද යෝජනාව, කල්තැබීමේ යෝජනාව ස්ථිර කරමින් මම තම කෙටි ඉතිහාසයක් සඳහන් කරන්න ඕනේ. මේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවේ අපේ රටේ සොල්බරි ආණුක්‍රම ව්‍යවස්ථාව පිහිටපු අවස්ථාව ඉඳලා 1972 ජනරාජ ආණුක්‍රම ව්‍යවස්ථාව දක්වා ඉහළ අධිකරණවල විනිශ්චකරු පත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. එදා අග්‍ර ආණ්ඩුකාරතුමා සහ ආණ්ඩුකාරතුමා තමයි ඒ පත්වීම් කළේ. වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවක් තිබුණා. ඊට පස්සේ 1972 ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක වෙනස් වෙලා, ඊට පස්සේ 1978 විධායක ජනාධිපති ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වුණා. පස්සේ එදා ප්‍රථම ජනාධිපති ජයා ජයවර්ධන මැතිතුමා 77 මැතිවරණයෙන් 6-5 බලයක් ලබාගෙන ඒ ව්‍යවස්ථාව නිර්මාණය වුණා. පස්සේ විධායක ජනාධිපති ක්‍රමයේ ව්‍යවස්ථාවක් එක්ක විධායක ජනාධිපතිවරයා විසින් තමයි උපරිම අධිකරණවල විනිශ්චකාරවරුන් පත් කළේ. මහාධිකරණයෙන් පහළ අනිත් අධිකරණවල විනිශ්චකාරවරුන් පත් කළේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. වෙන මේ තීන තත්ත්වය තමයි 18 ව්‍යවස්ථා සංශෝධනය, නැවත 19 ව්‍යවස්ථා සංශෝධනය, පස්සේ අද ඔබතුමා මූලාසනයේ දරන ව්‍යවස්ථාදායක සභාවට පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව නියම කළාම ප්‍රමාණාධිකරණවල විනිශ්චකාරවරුන් පත් කිරීම, ඒ පත් කිරීම නිර්දේශ කළා නැවත ජනාධිපතිතුමාට යැවීමේ බාර දූර වගකීම. දැන් මේ 19 අංක ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනකොට එදා පාර්ලිමේන්තු සංයුතිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරු 142ක් හිටියා. නෛතිකව ගත්තොත් 162ක්. මේ 142ක් හිටියා ජනාධිපතිවරණයෙන් පස්සේ. එක්සංඥාතික පෙරමුණ්ඩ හිටියා 46යි. 46න් තමයි එදා අගමැතිවරේ මේ පාර්ලිමේන්තුවේ බිහි වුණේ දිනසීය ආණ්ඩුවේ. එතකොට අප්‍රේල් මාසේ ගෙනාවු 19 සංශෝධනයේ මේ ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම, ඒ පිහිටුවීමට පෙර ආතුව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සඳහා වැඩිම දායකත්වය දීලා තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 142යි කියන එක මතක තියාගෙන අපි කටයුතු කළ යුතුයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන මේ ව්‍යවස්ථාවෙන් පැවරිලා මේ ව්‍යවස්ථාවේ වගන්ති අර්ථ නිරූපණය කිරීමේ බලය ව්‍යවස්ථාවෙම දීලා තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමේදී සලකා බලන පළමු නිර්ණායකයක් තමයි ව්‍යවස්ථාදායකයේ පරමාර්ථය, අභිලාෂය. මේ නීතිය නීතිගත කිරීමේදී තිබූ ඒ අභිලාෂය කුමක්ද කියන කාරණය. එහෙමනම් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේදී 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ මම තවත් කරුණු ගණනාවක් තිනවා. ඒ සම්බන්ධයෙන් දුන්න අධිකරණ තීන්දුවත් එක්ක විධායක ජනාධිපතිවරයාගේ බලතලහය වෙනු සම්බන්ධයෙන් මම ඒ ගැන කතා කරන්නේ මේ අවස්ථාවේදී. නමුත් අභිලාෂය උනේ මොකද්ද? එදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයෙක් විවිධ චෝදනා විවේචන ඒ සියල්ල සලකා බලමින් ස්වාධීන වූ ස්වාධීනව ව්‍යවස්ථාදායක සභාව ක්‍රියා කරයි කියන එක තමයි අභිලාෂය. දැන් ප්‍රශ්න වෙලා තින්නේ ඒ අභිලාෂය මේ කාල සීමාව තුළදී ඉෂ්ට වෙලා තියෙනවද නැද්ද කියන කාරණය තමයි මෙතුමාගේ යෝජනාවෙන් අද ඉස්මතු කළ මේ මේ පාර්ලිමේන්තුවේ පෙන්වන්නේ. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වගේම 19 වෙනි සංශෝධනයට එදා දායකත්වය දුන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු 142ක් නියෝජනය කරපු අපිට අනිත් කාටත් වඩා අයිතිය තිබෙනවා එහි ස්වාධීනත්වය රැකෙනවද නැද්ද කියන එක පිළිබඳව මේ රටේ ජනතාවට ඒ කරුණ ඉදිරිපත් කරන්න. කරුණා නායකතුමනි, මම නීති උපාධිය සමත් වුණේ 1982. මම නීතිඥයෙක් හැට දුරුම් දුන්නේ 1985 අප්‍රේල් මාසේ. මම අවුරුදු 9ක් පළාත් සභාවේ ඇමති ධුරේ දරණකම් කොළඹ මහාධිකරණයේ කටයුතු කළා විතරක් නෙමෙයි, මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු 1988 ඒ නඩුවෙත් හතරේ නීතිකරුවම තනියෙන්ම ඔහු වෙනුවෙන් පෙනී සිටියා. එදා ආරයි උපේක්ෂකර ජනාධිපති නීතිඥතුමත් එක්ක ට්‍රයිලට් බා දෙවැනි ට්‍රයිලට් බා එක ලංකාවේ තිබිච්ච ත්‍රිපුද්ගල මිනිස් මණ්ඩලේ පළවෙනි එක මැතිව පීරිස්, දෙවැනි එක පාර්ලිමේන්තු හොම නඩුව. ඒකෙත් මම පෙනී හිටියා. ඉතින් ඊට පස්සේ අපි තනතුරු දරපු නිසා වරින් වර තමයි පාර්ලිමේන්තුවට යන්න ලැබුණේ. මේ දැන් ඉන්න වගේ විපක්ෂ ඉන්නකොට නේද සුජෝසෙන් සිමන්ත්‍රීතුමා ඔබතුමාත් විපක්ෂ ඉන්නකොට උසාවි ගියා. ඒක නිසා අපිට එකක් මේ නීති ක්ෂේත්‍රය තුළ, අනිත් එක නීතිඥ වෘත්තියේ යෙදෙද්දී මේ මෙතන ඇවිල්ලා අපි කතා කරන්නේ නීතිඥයෙක් වෙලා වෙන වෙනම කල්ලා ඇවිල්ලා නෙමෙයි. දොර දරපු නිසා වෘත්තිය දෙන්න බැරි වුණා ඒ කාල සීමාව හැර අනිත් හැම කාල සීමාවෙම අපි අදටත් මේ වෘත්තිය යෙදෙනවා. ඒ නිසා මේ පිළිබඳව බිම්මට්ටමේ තිබෙන අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන අඩුපාඩු, ස්වාධීනත්වය රැක ගැනීම සඳහා විනිශ්චයකරුන්ට තියෙන පීඩනය, මේ සියල්ලම ගැන අපිට යම් ආකාරයක අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ පදනම මත ඉඳගෙන තමයි මම මේ කරුණු දක්වන්නේ. දැන් ගරු කතානායකතුමනි බලන්න, අධිකරණ සේවා කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි පරිච්ඡේදය 111 ඈන්න වගන්තියේ 1 කියනවා. කොහොමද අධිකරණ සේවා කොමිෂන් සභාව පිහිටවන්නේ? අග්‍රමිශ්‍යකාරවරයාගෙන්ද ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිතුමා විසින් පත්කරන ලබන ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකරුවන් දෙදෙනාගෙන් සමන්විත වියුක්තිය. ඒක ව්‍යවස්ථාගත කළා තියෙන්නේ. අධිකරණ සේවා කොමිෂන් සභාව සමන්විත වියුක්තේ අග්‍රමිශ්‍යකාරතුමා සහ ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෝ දෙන්නත් එක්ක. හැබැයි ඒකේ දෙකෙන් කියන උපවගන්තියේ අග්‍රමිශ්‍යකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යෙෂ්ඨම විනිශ්චයකරුවන් දෙදෙනා මුල් අවස්ථා අධිකරණයක විනිශ්චයකාරවරයෙකු ලෙස සේවයේ යෙදී සිටීමේ පළපුරුද්ද නොමැති තැනැත්තන් වන අවස්ථාවකදී කොමිෂන් සභාව අග්‍රමිශ්‍යකාරවරයාගෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරයාගෙන්ද සහ මුල් අවස්ථා අධිකරණයක විනිශ්චයකරුවෙකු ලෙස පළපුරුද්ද ලද එකේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකරුවන් සමන්විත වූ තම පැහැදිලිව ඇයි මෙහෙම මේ ව්‍යවස්ථාදායකය නීතිගත කළා තියෙන්නේ? අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන විය යුතුයි කියන ඒකායන පරමාර්ථය ඇතිව එනේ ඒ පරමාර්ථයෙන්ම තමයි ව්‍යවස්ථාදායක සභාවත් පිහිටවනු ලැබුවේ. ඒ සඳහා අපි ඡන්දය දුන්නේ යම් කිසි අවස්ථාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්වාචන මේ අර්ථ දැක්වීම සඳහා මේක ගියොත් එතෙන්දිත් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ මේ ව්‍යවස්ථාදායකයේ අභිලාෂය උනේ කුමක්ද කියන එක නීතිය පනවනකේ තම පැහැදිලි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවස්ථාදායක ස්වභාව පත් කිරීමේදී ඔය කියන පරමාර්ථයෙන් තමයි කටයුතු කළේ. දැන් ඇයි මෙතන කියන්නේ දෙවැනි උපවගන්තිය 111 ඈ යන්නේ? මුල් අවස්ථා අධිකරණයක සේවය කර පළපුරුද්දක් නොතිබු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකරුවෝ දෙදෙනා කියන එකේදී එක්කෙනෙක් ගන්නයි කියන්නේ ඇයි මුල් අවස්ථා අධිකරණයක සේවය කළ හිටපු? අධිකරණ ක්ෂේත්‍රය තුළ මුල් අවස්ථා අධිකරණයේ අධිකරණ බලයන් පිළිබඳව තිබෙන්නා වූ පළපුරුද්ද එතනට අවශ්‍ය නිසා මේ විනිශ්චයකරුවන් පත් කිරීමේදී මහාධිකරණය දක්වා මහාධිකරණය දිස්ත්‍රික් අධිකරණය පහළට ගියොත් මහේස්ත්‍රාත් අධිකරණය මේ ආදි වශය. දැන් එහෙමනම් ඔබතුමන්ගේ ව්‍යවස්ථාදායක ස්වභාව ඉහළ අධිකරණ වලට විනිශ්චයකරුවෝ පත් කිරීමේදී යම් ආකාරයක මේ නිර්ණායකයන් සැලකිල්ලට ගත්තාද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමා පෙන්නුම් කළා දුන්නා මේ වார்த்தාවේ ප්‍රථම වතාවට තියෙනවා නිර්ණායකයන් කීපයක් සඳහන් කළා. හැබැයි මීට කලින් මට මතකයි පාර්ලිමේන්තුවේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ පැත්තින්දගෙන කිව්වා නිර්ණායකයන් අවශ්‍යයි අධිකරණයට විතරක් නෙමෙයි ව්‍යවස්ථාදායක සභාව විසින් වෙනත් කොමිෂන් සභා සදාපත් කිරීමත් වෙනත් තනතුරු සනහපත් කිරීම සඳහා යම් නිර්ණායකයක් අවශ්‍යයි කියලා. ඇත්ත වශයෙන්ම මේ තීන ප්‍රශ්නය අද මතුවෙන්නේ නැහැ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කළහම පස්සේ ව්‍යවස්ථා සාදායක සභාව රැස්වෙන මුල් අවස්ථාවේදීම සාමාජිකයන් අතර කතා බහ කළා. එහෙම නැත්නම් සිලෙක්ට් කමිටියක් අපත් කළ මේ පාර්ලිමේන්තුවේ වඩාත් සුදුසු ආකාරයට නිර්ණායකයන් ටික තීන්දුව කළා නම් මේ ප්‍රශ්නය අද මතුවන්නේ නැහැ කියන එක මම පෙන්වලා දෙන්න ඕනේ.
ගරු මධ්‍යස්ථමාතා විනාඩි 4ක් තියෙනවා මෙතුමාට.
ඒක නිසා ගරු කතානායකතුමනි දැන් ඒ පිළිබඳව ඒ අවධානය යොමු කරනවා. ඊළඟට අද අධිකරණ ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම අපි දකින දේ තමයි මම නම් සඳහන් කරන්න නැහැ විනිශ්චකාරතුමන්ලාගේ. මමත් අධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න නිසා. හැබැයි පොදුවේ කියනවනම් යම් යම් විනිශ්චකාරතුමන්ලා දැන් මහාධිකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම අංක එකේ විනිශ්චකාරතුමා. එතුමාගේ නම වතාවන් කීපයක් යවුවා මෙතුමත් සඳහන් කළා. හැබැයි සලකා බලන ලැබුවේ නැහැ විශ්‍රාම ගියා. දැන් ඒ වගේ විනිශ්චකරු කීප දෙනෙක් විශ්‍රාම ගියා. දැන් සාමාන්‍යයෙන් තිබුණු ක්‍රමය තමයි මහාධිකරණයෙන් අභියාචනාධිකරණයට උසස්සීම් ලබා දීමේදී නීතිපති දෙපාර්තමේන්තුව අනිත් පැත්තෙන් අධිකරණ ක්ෂේත්‍රයේ සේවාපාල පුරුද්ද. මේ දෙක තමයි වරින් වර එන පුරප්පාඩු අනුව මේ පැත්තෙන් එකක් යන දෙනවා අනිත් පාර්ශ්වෙන් තව එකක් දෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉහළටම ගියේ. දැන් ඒ ආකාරයෙන් දැනට ඉන්න එක්තරා මහාධිකරණ නිෂ්කාරතුමෙක් එතුමාගේ සම්පූර්ණ සේවා කාලය අවුරුදු 37ක් කොළඹ අධිකරණ කලාපයේ නෙවෙයි. එතුමා නීතිඥවරයෙක් වශයෙන් සේවය කළා. විනිශ්චකාර වෙලා අවුරුදු 32ක් සේවය කළා. දැන් දේශතම තනතුර මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ එතුමාට මොකද වෙන්නේ. තව මාස 6යි තින්නේ විශ්වාසයෙන් යන අවුරුදු 60 විශ්වාසයෙන් යන මහාධිකරණ නිෂ්කාරවරු. දැන් මේ ආකාරයෙන් මහාධිකරණ නිෂ්කාරු කීප දෙනෙක් පසුගිය කාලයේදී විශ්‍රාම ගැන්නුණා. ඔවුන්ට වඩා ජේෂ්ඨතාවෙන් අඩු විනිශ්චකාරවරු එකතන එක 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 අවස්ථාවකින් නෙමෙයි අවස්ථා පහකින් පමණ පල්ලෑන් හිටපු විනිශ්චකාරවරු ඉහළට ගිහිල්ලා තිනවා. මෙන්න මේ තුලින් ඒ ඇයට අසාධාරණයක් උණයි කියන එකයි අද මේ කතා බහට ලක් වෙලා තියෙන්නේ. දැන් මම මෙහිදී සඳහන් කරනවා විශේෂයෙන්ම දැන් විනිශ්චකාරවරුන් විශේෂයෙන්ම පහළ මම මේ එක උදාහරණයක් පෙන්වුවේ අනුක ව්‍යවස්ථායම් තියෙන අධිකරණ සේවා කොමිෂන්. අනිත් එක අධිකරණ ඇමතිතුමියත් ඉන්නවා මේ ශාලාවේ. ඔබතුමිය කොළඹ මහාධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණ බලට ගියා නම් දැන් පහුගිය කාලේ මම හිටපු සති දෙකේ සමහර කිවන දින 52ක්
ගාරු මන්ත්‍රීතුමා වේලාව අවසන් වීගෙන එනවා.
ඉතින් මම ඉවර කරනවා. අධිකරණේ ගරු කථානායකතුමනි කොරිඩෝ එක දිගේ යන්න බෑ නඩු මාණ්ඩ. මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ 8ක් තියෙනවා. අනිත් පැත්තෙන් දිස්ත්‍රික් අධිකරණයට ගියොත් එහෙම කඩාවට ඉන්න ඔන්න මෙන්න වතුරු ගැලවිලා. දැන් මම දන්නෝ දැන් ඔබතුමිය ප්‍රයත්නයක් දරනවා අර හවුස් ඔෆ් ජස්ටිස් කියන එක හදන්න. ඒක යම් ප්‍රමාදයක් ඇති වෙලා තිනෝ. නමුත් මම පෙන්නුවේ ඉතාම දුෂ්කර මාම දුෂ්කර තත්ත්වයන් තුල තමයි සමහර විනිශ්චකාරවරු විනිශ්චකාර ශාලාවල් වල මේ නඩු කතා කරන්නේ. නීතිඥවරුන්ට ඇතුළට යාගන්න ඉඩක් නැහැ. මොකද මේ අත්දැකීම මමත් ලැබුවා මේ පෞස්කී මාස කිහිපය තුල. ඊට කලින් නොලැබුවා නෙවෙයි. නමුත් මෙන්න මේ තත්ත්වය තිනෝ. අනිත් එක ගරු කතා නැගුතුන් මම යෝජනා කරන ගරු අධිකරණ අමාත්‍යතුමියට අපිත් සහයක දෙන්නම්. මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න නම් අධිකරණ ශාලාවල පාසුකම් සපයන්න ඕනේ. ලැබෙන ප්‍රතිපාදන අනුව පුළුවන් තරම් කරන්න පුළුවන් නම් සියලුම විනිශ්චකාරවරුන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් යෝජනා කරන්න. අද තිබෙන තත්ත්වයන් තුල එතුමන්ලට ඒ සේවාවන් කරගෙන යන්න අනිත් පොදු මහජනතාවත් එක්ක ගිහිල්ලා විශාලයෙන් ගැවසෙන තැන්වල ගිහිල්ලා මේ ප්‍රතිකර්ම ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න නම් ඔබතුමාගේ තැනින් පටන් ගන්න ඕනේ. ඔබතුමියට අපි සහයෝගය දෙන්න ලෑස්ති. කලින් වැටුප් වැඩි කිරීමේදී සහයෝගය දුන්නා වගේ තවදුරටත් කටයුතු කරන්න අපි ඒකටත් සහයෝගය දෙන්නම්. හැකියක්මනින් මේ අධිකරණ සංකීර්ණය හදන්න ඔබ මම යෝජනා කරනවා. මේ මම පෙන්ලා දුන්න වගේ අනුකම ව්‍යවස්ථාවේ තියෙන ඉහළ අධිකරණ සඳහාත් අනිකුත් තනතුරු සඳහාත් පත් කිරීමේදී නිර්දේශ කිරීම සඳහා නිර්ණායකයක් යෝජනා කළා සම්මත කරගන්න ඒ මත පිළිලා කටයුතු. එතකොට කාටවත් අසාධාරණයක් වෙන්නේ
නැහැ. නයිබෝබි සෝජේ ගාරෝ මන්ත්‍රීතුමා